ජනා විස්තර කිරීම.
කතානායකතුමනි, ගරු නලින් ෆර්නෑන්ඩෝ මන්ත්‍රීතුමා විසින් ගෙනයන ලද යෝජනාව මා ඉතාම සතුටින් ස්ථිර කරන. ගරු කතානායකතුමනි, අද මේ ඉදිරිපත් කළ තියෙන වාර්තාව මට ඉතාම සමීප යෝජනාවක් අද මේ ගෙනල්ලා තියෙනවා. මොකද ලංකා ඉතිහාසයේ කිසි දවසක කිසිම ආණ්ඩුවක් පලි නොගත්ත විදිහට පලි ගැනීම ජාතික කර්තව්‍යයක් හැටියට සලකපු පෞගිය ආණ්ඩුව පළවෙනි පලි ගැනීම වශයෙන් බැසිල් රාජපක්ෂ මහත්මයාව රිමාන්ඩ් කරපු දවසේ ඉඳලා අද දක්වා ඒට අදාළ නඩු සියල්ලකටම වගේ මම පෙනී ඉඳලා අදත් මේ කතා කරන මොහොතෙත් නඩු 15කට කෝට්ටුව පක්ෂ සහ රාජපක්ෂ පවුලේ නඩු 15කට මම දායක වෙන නිසා මට ඉතාම පැහැදිලි ලෙස මේ පිළිබඳව කතා කරන්න හැකියාවක් අයිතියක් තිබෙනවා. ගරු කතානායකතුමනි, සාමාන්‍යයෙන් රජයක් පත් වුණාම රජයකින් ඉස්සෙල්ලාම බලාපොරොත්තු වෙන්නේ රටක සුභසිද්ධිය සඳහා ගේන යම් කිසි වැඩපිළිවෙලක් ස්ථාපිත කිරීමයි. ඔය යහපාලනය කියාගත් පහුගිය රජය කරපු ආකාරය බැලුවොත් පුදුම සහගතයි. බලයට පත් වුණේ 2015 ජනවාරි 8 වෙනිදා. ජනාධිපතිතුමා දිවුරුම් දුන්නේ 9 වෙනිදා. එහෙම දිවුරුම් දීලා ඉවර වෙලා 2015 ජනවාරි මාසේ 21 වෙනිදා පළවෙනි ගැසට් නිවේදනය නිකුත් කෙරුවා. බලයට පත් වෙලා දවස් 12යි. දැන් මේක අහන්න මොකද්ද මේ ගෙනාපු ගැසට් එක මහජන සුභසිද්ධියද? නැහැ. දේශපාලන පලි ගැනීමට අවශ්‍ය කරන අර හිට්ලර් දාපු ගෙස්ටපෝ පොලිසිය වැනි FCID කියන හොර පොලිසිය, නීති විරෝධී පොලිසිය පිහිටවන්න අවශ්‍ය කරන ප්‍රතිපාදන දාන්න තමයි මේ ගැසට් එක ගෙනාවේ. කවදද බලයට ඇවිල්ලා දවස් 9කින්, දවස් 12කින්. නරක නෑනේ වැඩපිළිවෙල පහුගිය ආණ්ඩුවේ. එතකොට ඕක ගෙනල්ලා තමන්ගේ දේශපාලන විරුද්ධවාදීන් පමණක් නෙවෙයි, හිට්ලර්වත් ඉඩි අමින්වත් නොකළ ආකාරයට එතනින් නවතින් නැතුව ඒ දේශපාලන විරුද්ධවාදීන්ගේ භාර්යාවන් සහ දරුවන් පවා රිමාන්ඩ් භාරයට පත් කරන්න කටයුතු කළා. ලීවින් හිට්ලර් ඉඩි අමින් ඉන් ද ෂේඩ්. දැන් එහෙම කරපු මේ රජය ඉස්සල්ලාම කළේ නීති විරෝධී හොර පොලිසියක් පිහිටුවීම, ගෙස්ටපෝ ආකාරයේ පොලිසියක්. ඒක FCID කියන පොලිසිය. කවදද ගරු කතානායකතුමනි ඒක පිහිටෙව්වේ? ආණ්ඩුව බලයට ආවේ 2015 ජනවාරි 8 වෙනිදා. 9 වෙනිදායි ජනාධිපති දිවුරුම් දුන්නේ. නීති විරෝධී පොලිසිය පිහිටෙව්වා 2015 පෙබරවාරි 12. රටේ ජනතාවගේ සුභසිද්ධියට ගේන කරුණු නෙවෙයි ඉස්සෙල්ලාම කළේ. දේශපාලන විරුද්ධවාදීන් සහ ඔවුන්ගේ දරුවන් සහ භාර්යාවන් මර්ධනය කරන්න අවශ්‍ය කරන පොලිසිය, හොර පොලිසිය පිහිටෙව්වා. ගරු කතානායකතුමනි, මට තියෙන ප්‍රහේලිකාව මෙන්න මෙතනයි. මම ගරු විදේශ ඇමතිතුමාට ස්තුතිවන්ත වෙනවා මට දුන්නට අර ජෙනීවා වාර්තාව ලියපු බැෂ්ලේ නෝනා කටයුතු කළා තියෙන්නේ. 2019 ගෝඨාභය රාජපක්ෂ මහත්මයා ජනාධිපති වෙච්ච දවසේ ඉඳලා මේ රට පිළිබඳව හොයලා බලන්න. ඒ නෝනා නිදාගෙන ඉඳලා තියෙනවා පහෝගිය රජය ඉතාම නීති විරෝධී ලෙස නින්දිත ලෙස දේශපාලන පලිගැනීම්වල යෙදෙනකොට ඒ පිළිබඳ වචනයක්වත් නෑ මේ ජිනීවා වාර්තාවේ. ජිනීවා වාර්තාව ලියන්න ඇත්තේ නින්දෙක්. එතකොට මේ පලිගැනීමට ඉස්සෙල්ලා බොහොම ලස්සන ව්‍යවස්ථානුකූල පෙරලියක් කෙරුවා. තිබ්බේ ජනාධිපති මැතිවරණය. පත්ුණේ ජනාධිපති කෙනෙක්. අගමැති කෙනෙක් පත් කරන්නේ මහචන්දකෙ. ලංකා ඉතිහාසෙ නෙවෙයි ලෝක ඉතිහාසෙ පළවෙනි සැරේට ජනාධිපතිවරයෙක් පත් කළා. ඒ ජනාධිපතිවරයා ක්ලාක් කෙනෙක් නම් කරනවා වගේ නම් කෙරුවා. මෙයා තමයි දැන් අගමැති කියලා රනිල් වික්‍රමසිංහ මහත්තයාට අගමැතිකමක් දුන්නා. මේ විදිහට සුළුතර ආණ්ඩුවක අගමැති කෙනෙක් පත් කළා. හිටපු කතානායකට කියලා ඉවරලා ප්‍රබල විපක්ෂයක් තියදි විපක්ෂෙත් අමතක කළා, අයින් කළා දාලා. අට දෙනෙක්ද කොයිද හිටපු දෙමළ සංධානයට ඒකෙත් නායකත්වෙ දීලා. ඒ කරපු මහා ව්‍යවස්ථා මගඩිය මේ ජිනීවා ව්‍යවර්තා ලියපු නෝනට පෙනිලා නෑ. නෝනට නිින්ද ගිහිල්ලා තිබිලා තියෙනවා. පෙනිලා තියෙන්නේ ගෝඨාභය මහත්මයා බලයට පත් වෙලා පලිගැනීම නවත්තලා පලිගන්න පත් කරපු පොලිසිය හොර පොලිසිය විසිරුවා හැරලා තමන්ගේ සහෝදරයන්ට ඔවුන්ගේ දරුවන්ගෙන් පලිගන්න හදපු පලිගන්න කටයුතු කරපු නිලධාරීන් කිසි කෙනෙක්ගෙන් පලිගන්නේ නැතුව ඔවුන්ට ස්ථානමාරුවක් අදෙන්නේ නැතුව කටයුතු කරලා තමන්ට විරුද්ධව නඩු අහන්න විශේෂ අධිකරණ පිහිටවල ගෙනාපු ත්‍රිපුද්ගල විනිශ්චය සභාවෙන් දෙන්නෙකුට සුදුසු පරිදි උසස් වීම් දීලා ප්‍රජාතන්ත්‍රවාදී ලෙස කටයුතු කරපු ගෝඨාභය ජනාධිපතිතුමාගේ කාල පරිච්ඡේදයේ සේරම විවේචනය කරලා අර යහපාලනය කියන නමෙන් කරපු ව්‍යවස්ථාපිත මගෝඩි සේරම අමතක කළා. දේශපාලන පලිගැනීම් නොවුනාසේ අමතක කළා. ශානි අබේසේකර වෙනුවෙන් කඳුළු සල්ලා තියෙන අටවෙනි පිටුවේ මම ඒක ලකුණු කළාම ගෙනාවා. අර තව එක්කෙනෙක් හිටියේ නිශාන්ත සිල්වා කන්දප්පා කියලා. රටෙනු පැනලා ගිහිල්ලා ඉන්නේ. කරලා කරන්න තියෙන තරම් අසාධාරණකම් කළා. ඩයස්පෝරාවේ උදව්වෙන් පැනලා ගිහිල්ලාද හොයන්න බැරි විදිහට හැංගිලා ඉන්නේ. අන්නේ කන්දප්පා ගැනත් අඬලා තිනවා මේ වාර්තාවේ. ඔබතුමා මේ දුන්නොත් වෙනම අපිට අවස්ථාවක් මම එදාට වාර්තාව පෙන්වන්නම් මොකද්ද කියලා. දැන් මේ දේශපාලන පලිගැනීමට යනකොට බලමු මේ පිහිටපු පොලිසිය FCID කියන පොලිසිය. පොලිසිය පිහිටෙව්වේ කොහොමද? ඒක පිහිටෙව්වේ පොලිස් ආඥාපනතේ 55 වෙනි වගන්තියේ යටතේ. මම ඒක පොලිස් ආඥාපනතත් මෙහෙට අද අරගෙන ආවා. මේ තියෙන පොලිස් ආඥාපනත. ඕකේ 55 වෙනි වගන්තියේ ගරු කථානායක තුමනි පොලිසියක් පිහිටවන වගන්තියක් නෙවෙයි. ඒක හරියට අර ක්වෝටර්ස් එහෙම තමන්ගේව හරියට පිරිසිදු කරගෙන තියාගන්න ඕනේ. එහෙම නොතිබ්බොත් මෙන්න මෙච්චර දඬුවම් දෙනවා කියන දඬුවම් වගන්තිය. තිබිච්ච තදියම කොච්චරද කියනවා නම් ඒ පස් වෙච්ච පහුගිය රජයට පලිගණ්ඩ මේ පොලිසිය පිහිටවනා නම් අපරාධ නඩු විධාන සංග්‍රහය යටතේ පිහිටවන්නේ නැතුව පිහිටවන්න බැරි වගන්තියක් දාලා හොර නීති විරෝධී පොලිසියක් පිහිටෙව්වා. දැන් ඒ පොලිසිය පිහිටවලා කාගෙන්ද පලිගැනීම ආරම්භ කළේ? එසේ මෙසේ පුද්ගලයන්ගෙන්ද? ගරු හිටපු ජනාධිපති වර්තමාන අග්‍රාමාත්‍යතුමාගෙන් වැඩ පටන් ගත්තේ. කාටද මේ ගැහුවේ? මේ ගැහුවේ 30 අවුරුදු යුද්ධයක් අවසන් කළා මේ රට බෙදෙන්න ගිය රටක් එක්සේසත් කළා. අවුරුදු 30ක් තිස්සේ ගම් නියම් ගම් මායින් ගම් වනවලට පැන පැන කොටි රෑතිස්සේ පොඩි දරුවෝ පෙති ගහලා ගල්වල ගහලා ගස්වල ගහලා මරලා ගෙවල් වලට දාලා ගිනි තියපු යුගයක් අවසන් කළා. මාස ගානක් අවුරුදු ගානක් මායින් ගම් වල මිනිස්සු ගරු කථානායකතුමනි ගෙවල් වල නිදාගත්තේ නැහැ. කැලේ ගස්කල් වල හිටියේ. ඒ කාලේ අවසන් කළා. අරන්තලාවේ සාමණේරයන් වහන්සේලා භික්ෂුන් වහන්සේලා ඇතුළු 40ක් පොඩි භික්ෂු දරුවෝ පෙති ගහලා දැම්මා. ඒවා මේ බැච්ලේ නෝනාගේ වார்த்தාවට පෙනිලා නැහැ. නෝනා නිදාගෙන ඉඳලා ඒ කාලේ. එතකොට දලදා හාමුදුරුවන්ට බෝම්බ ගැහුවා. ශ්‍රී මහ බෝධිය ළඟ භාවනා කරපු හිටපු උපාසකම්මලා මරලා දැම්මා. කොළඹට බෝම්බ දැම්මා. තෙල් ටැංකි ගිනි ජාලාවක් කෙරුවා. මහා බැංකුවට බෝම්බ ගැහුවා. දිනපතා කෝච්චි වලට බස් වලට බෝම්බ තිබ්බා. අවුරුදු 30ක් මේ ආකාරයෙන් කරපු ත්‍රස්තවාදී අවසන් කරපු ශ්‍රේෂ්ඨ නායකයාට ගහන්න තමයි මේක ඉස්සලාම දැම්මේ. නායකයෙකුට ගහනවා නම් ගහපන් නායකයාට. ওই තරම් තරහක් තියෙනවා නම් දරුවන්ට ගහන්න. ආ නාමල් රාජපක්ෂ ඇමතිවරයා රිමාන්ඩ් කරුවා. දෙපාරද්ද කොහෙද? බැසිල් රාජපක්ෂ මහත්මයා ජනාධිපතිතුමාගේ සහෝදරය වෙච්ච පලියෙන් ගිහිල්ලා රිමාන්ඩ් කරුවා. මං ඒවට එන්නම්. ඒවා කරනකොට අපි හිටියා. රිමාන්ඩ් කරපු වෙලාවේ මට මතකයි මහරෑ ගිහිල්ලා රිමාන්ඩ් කරුවේ. යෝෂිත රිමාන්ඩ් කරේ මහරෑ. මහරෑ රිමාන්ඩ් කරුවේ. ඒ පිළිබඳව මේ කොමිසමෙන් කියලා තියෙනවා නම්බර එකට කතාවක්. මම මේ කොමිසමේ අවශ්‍ය කරන වෙළුම ගෙනාව කරු කතානායකතුමනි. මේ වගේ දැවැත්ත වෙළුම් හතරක් තියෙනවා. උස්සන් එන්න බැරි කමට මම එක වෙළුමයි ගෙනාවේ. මේවා කියලා තියන්න වටිනා අනාගත පරම්පරාවට පෙන්වන්න මෙන්න මෙහෙම ආණ්ඩුවක් මේ රටේ එක එක්තරා කාලයක බිහි වුණා කියලා. පලි ගැනීම ජාතික කලාවක් කරපු ආණ්ඩුවක්. මම මේකෙන් කියවන්න පිටු කීපයක් මට වෙලාව දෙන්න කරුණාකර. මේ දැන් ඒ ගරු අගමැතිතුමාට මහින්ද රාජපක්ෂ මහත්මයාට ගහන්න ඉස්සෙල්ලාම මොකද්ද කෙරුවේ? කොමිසමක් දැම්ම. කොමිසම ඉදිරියට එතුමාව ගෙනිච්චා. මාත් ගියා ඒකට. ඒකයි මම මේ දැනුවත්ව මේවා කියන්නේ. එතුමාව ගෙනිච්ච කොමිසමේ ගරු කතානායකතුමනි පළවෙනි චෝදනාව ගෙනාවේ එක්තරා ආයතනයකට මහින්ද රාජපක්ෂ මහත්මයා මෙච්චර මුදලක් ගෙවන්න තියෙනවා කියලා. විත්තිය වෙනුවෙන් පෙනී හිටපු නීතිඥ මණ්ඩලයේ ප්‍රධානම ගරු ශ්‍රේෂ්ඨ ජනාධිපති නීතිඥ ගාමිණී මාර්පණ මහත්තයා ඇතුළු අපි නීතිඥ කණ්ඩායම හරස් ප්‍රශ්න අහලා පතුළු ගැහුවා රාපු එකවුන්ටන් කියන මිනිහා කියලා පෙන්නුවා. එකම ගාන හතර පහ පොලක ලියලා දාලා තියෙනවා. ගණන් වැරදියට දාලා තමයි මේ ගාන හදලා තිබුණේ. හරස් ප්‍රශ්න අහලා පතුළු ගහලා පෙන්නුවා. මහින්ද රාජපක්ෂ මහත්තයාට ආයතනයට ගෙවන්න නෙවෙයි තියෙන්නේ, ගෙවන්න තියෙනවා නම් තියෙන්නේ ආයතනය ගෙවන්න ඕනේ මහින්ද රාජපක්ෂ මහත්තයාට. ඒක පෙන්නුවාට පස්සේ ඒකේ හේමම අතහැරියා. ඊට පස්සේ මොකද කළේ? පලිගැනීමේ සීමාවක් තියෙන මෙන්න ගිය තත්වේ. ඊට පස්සේ කළේ ගරු කතානායකතුමනි, ඊට පස්සේ ඉතුරු සාක්ෂිකාරයාගෙන් හරස් ප්‍රශ්න අහන්න අපිට අයිතිය දුන්නේ නැහැ, ඒකත් නැවැත්තුවා. ලෝකේ ඕනම රටක කෙනෙකුට චෝදනාවක් දීලා යටතේ ගේනවා නම් තියෙන්න ඕනේ ප්‍රධානම අයිතිය තමයි හරස් ප්‍රශ්න ඇහිමේ අයිතිය. ඒකත් වැළැක්වුවා ඒ කොමිෂන් සභාවෙන්. ඇයි? හරස් ප්‍රශ්න අහලා අපි සාක්ෂිකාරයව පතුරු ගහලා මේ මිනිහා බොරු සාක්ෂිකාරයෙක් කියලා පෙන්නුවාම ඒ හරස් ප්‍රශ්න අහන සේරම මාධ්‍යෙන් රෙකෝඩ් කරලා හැන්දෑවට ටීවී එකේ ගහනවා. අන්න ඒක වළක්වන්න මොකද කරේ? අපිට කිව්වා මීට පස්සේ හරස් ප්‍රශ්න අහන්න බෑ, කියන්න තියෙන දේවල් දියුරුම් පෙස්මකින් ඉදිරිපත් කරන්න කියලා. එතකොට පැමිණිල්ල වෙනුවෙන් පිටේ ඉඳපු ජ්‍යෙෂ්ඨ රජේ නීතිඥවරයා කෑ ගහගෙන බෙරියන් දීගෙන මේ දූෂණ වෙලා තියෙනවා කියලා මුළු රටටම කියනවා. ඒවා ටීවී වලයි පත්තර වලයි හැන්දෑවටම දානවා. ඒවා බොරු කියලා අපි පෙන්නන කාරණාවල් රටට යන්නේ නැහැ. අපි දෙන්න ඕනේ දියුරුම් පෙස්සමකින්. ඒක කොමිසම බල්ල හමස් පෙට්ටියට දානවා. එම නිසා සත්‍ය මහජනතාවට අනේක වළක්වන්න හරස් ප්‍රශ්න අහන එකත් නැවැත්තුවා. ඒ ආකාරයට සියලුම නෛතික මූලධර්ම කඩ කරලා කටයුතු කරපු ආණ්ඩුවේ ඒ කරපු ම්ලේච්ච ක්‍රියාවන් මේ ජෙනීවා වාර්තාව ලියපු නෝනට පෙනිලා නැහැ. නෝනට නිින්ද ගිහිල්ලා තිබිලා ඇහැරිලා තියෙන්නේ අර නිදි කුමාරියට නිින්ද ගිහිල්ලා ඇහැරුණයි කියන්නේ. කුමාරය ඇවිල්ලා හාද්ද දුන්නාමනේ. ඩයස්පෝරා කුමාරයා හාද්ද දෙනකන් මේ නෝනා නිදාගෙන ඉඳලා. ඒකයි වෙලා තියෙන්නේ. මේ තරම් සියලුම නීති කඩා තප්පල් කළා, කාබසිනියන් කළා දාලා කටයුතු කරපු ආණ්ඩුව පිළිබඳ වචනයක්වත් කියන්නේ නැතුව සාධාරණව කටයුතු කරන ජනාධිපතිවරයෙකුට දොස් කියලයි මේක තියෙන්නේ පටන් ගන්න. මේ පිළිබඳව ඔබතුමා අපිට විවාදයක් දුන්නොත් මම එදාට ජෙනීවා වාර්තාව හතරට ඉරන්න. මම අද දැන් පටන් යන්නේ මේ මේ පරිගැනීම ගැන කියන්නේ. දැන් බැසිල් රාජපක්ෂ මහත්තයව දෙපාරක් ගිහිලා රිමාන්ඩ් කෙරුවා. ඒ රිමාන්ඩ් කරලා නඩු දාපු ප්‍රමාණයේ ගරු කථානායකතුමනි කොළඹ මහඅධිකරණයේ දැන්ටත් තියෙන නඩු තුනක්. කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු දැම්මා. ගම්පහ උසාවියේ නඩුවක් දැම්මා. ඒක තාම තියෙනවා. මම යනවා ඒකටත්. ඒ හැම නඩු වාරයකම. පූගොඩ මහේස්ත්‍රාත් උසාවියේ නඩු දැම්මා. ඒවටත් අපි ගියා. මාතර මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු දැම්මා. ඒකටත් මම තාම යනවා. මේ තරම් නඩු කන්දරාවක් දාලත් ආත්ම ශක්තිය තිබුණා බැසිල් රාජපක්ෂ මහත්තයාට. ඒව දරාගෙන ඒව සේරොන්ටමක් බුණ දීලා අලුත් පක්ෂයක් හදලා මේ පරිගැනීම් කරපු ආණ්ඩුව නට්ටම් වෙන්න ගස්සන්න එතුමාට තිබුණ ආත්ම ශක්තිය. ඒ ආත්ම ශක්තිය තව දීර්ඝ කාලයක් එසේම තිබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඊළඟට ගරු කථානායකතුමනි, නාමල් මේ මට මතකයි මෙතන මේ සුසිල් ප්‍රේමජයන්ත මහත්තයා ඉන්නවා. බැසිල් රාජපක්ෂ මහත්තයව රෑ ගිහිල්ලා රිමාන්ඩ් කරනකොට රෑ දෙගොඩ හරිය රිමාන්ඩ් කෙරුවේ. ඒ රිමාන්ඩ් කරපුවාම අර ඉන්න සුසිල් ප්‍රේමජයන්ත ඇමතිවරයා තමයි බේත් බෑග් එක උස්සගෙන අර මහ රෑ හිරගෙදර හැතැම්මක් භාගයක් විතර තියෙන අර තාප්පි දිගේ කළුවරේ ඇවිදගෙන ගිහිල්ලා බේත් ටික දුන්නේ බන්ධනාගාර රෝහලට. එහෙමයි ගෙනිහිල්ලා එදා රිමාන්ඩ් කරේ. ඒ රිමාන්ඩ් කිරීම පිළිබඳව මං එයින් එහාට නාමල්ගේ රිමාන්ඩ් කිරීමට එන්නේ ඉස්සෙල්ලා මං කියවන්නම්. මෙන්න මේ කොමිෂන් සභාවේ බොහොම ලස්සන්ට කියලා තියෙනවා ඒ වැඩ කටයුතු කරපු ආකාරය පිළිබඳව. ඒකයි මම මේක ගෙනාවේ. මේක මේ ගරු කථානායකතුමනි අමිත කිත්සිරි රණවක කියන මහත්මයා දාපු පෙත්සමට අනුවයි අමිත කිත්සිරි රණවක මහත්තයා, බන්දුල තිලක සිරි, බැසිල් රාජපක්ෂ මහත්මයා සහ ඩොක්ටර් නිහාල් එකට රිවාන් කළේ. එතකොට ඒ අනුවයි මේක කිව්වේ. මොකද්ද කොමිසමේ නිර්දේශය? මේ හතර දෙනා බැසිල් රාජපක්ෂ මහත්තයා ඇතුළු හතර දෙනා, මම මේ කියවන්නේ 415 වෙනි පිටෙන් ඇතුළු හතර දෙනා යම් වරදකට හසු කිරීම සඳහා අසත්‍ය සාක්ෂි නිර්මාණය කරමින් ඔවු රක්ෂිත බන්ධනාගාරයක් ගත කිරීමට කටයුතු කිරීමට සහ එයට ආධාර අනුබල දීමටත් ඉහත නම් සඳහන් පුද්ගලයන් ක්‍රියා කර ඇති බවට ප්‍රබල සාක්ෂි මගින් ඔප්පු කර ඇත කියලා තියෙනවා. ඒ පුද්ගලයෝගේ නම් මම මෙතන කියන්නේ නැහැ, ඒගොල්ලෝ දන්නවා. මොකද එයා මේකේ ඉන්න මන්ත්‍රීවරු සමහර අය ලැජ්ජ හිතෙයි, ඒකින්ද මම මේ නම් ටික කියන්නේ නැහැ දැනට. මේ ගරු දැන් ඊළඟට මෙන්න බලන්න, බොහොම ලස්සන වැඩක් කෙරුවා ඒ කාලේ. ඒ තමයි නඩුවක් යන්න තියෙන උසාවිය තීරණය කරන්නේ ඒ අපරාධය සිද්ධ වෙච්ච බලපෙර ප්‍රදේශය අනුව. ඒකත් කඩ කරලා, ඒ මූලධර්මයත් කඩ කරලා මාලිගා කන්ද අධිකරණයට යන්න තියෙන නඩු මාලිගා කන්ද අධිකරණයට දාන්නේ නැතුව දාලා තියෙනවා කඩුවෙල උසාවියට ධම්මික හේමපාල කියන හිටපු ගරු විනිශ්චයකාරතුමා ඉදිරියට. ඒක තමයි ඒ කාලේ ආණ්ඩුවේ තිබිච්ච කෝකටත් තෛල දෙකෙන් එකක්. එකකෝ පළවෙනි කෝකටත් තෛලේ තමයි FCID එක සහ පොදු දේපල පනත. මිනිසුන් රිමාන්ඩ් කරන්න පුළුවන් පොදු දේපල පනත දැම්මම. දෙවෙනි එක තමයි ඒ ඔවුන්ට අවශ්‍ය කරන විනිශ්චයකාරතුමා තේරීම. කවුද මේ විනිශ්චයකාරතුමා? අද කොහෙද ඉන්නේ? මුළු රටම දැක්කා රංජන් රාමනායක හිටපු නියෝජ්‍ය අමාත්‍යතුමාගේ කැසට් වල රූපරාමුවල එලි වෙලා, මුළු රටම දැක්ක රූපරාමුවල ඒ විනිශ්චයකාරතුමා අද වැඩ තහනමට ලක් වෙලා ඉන්නේ. එතකොට නියෝජ්‍ය අමාත්‍යවරයෙක් නඩුකාරතුමෙකුට කතා බහ කරලා ඒ නඩුකාරතුමාටම දිගින් දිගට නඩු ටික යොමු කරපු එවැනි දුෂ්ට ක්‍රියා මේ ජිනීවා වාර්තාවට පෙනිලා නැති එක පුදුමයි නේද? ඊළඟට ගරු කතානායකතුමනි 418 වෙනි පිටියෝක තියෙන්නේ පැමිණිලි කඩුවන් නිවැරදි අධිකරණයේ වන මාලිගා කන්ද අධිකරණයට ඉදිරිපත් නොකර ඔවුන් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමේ කුමන්ත්‍රණය දියත් කිරීම සඳහා ඔවුන් කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට ක්‍රියා කළ පොලිස් නිලධාරීන්ට එරෙහිව දණ්ඩ නීති සංග්‍රහයේ සහ අල්ලස් පනසේ 70 වෙනි වගන්ති යටතේ කටයුතු කරන්න කියලා යෝජනාවකුත් කළා තියෙනවා මේක. නරක නෑ පහුගිය ආණ්ඩුවේ ක්‍රියාකලාපේ. මම මේ පටන් ගත්තා විතරයි මට අවශ්‍ය කරන කාල සීමාව දෙන්න. ගරු කතානායකතුමනි මේ තමන්ට ඕන කරන අධිකරණයේ තෝරලා නඩු යොමු කරපු ආකාරය 418 වෙනි පිටෙත් තියෙනවා 446 වෙනි පිටෙත් තියෙනවා. හොඳට දාලා තියෙනවා මේ පිටු දෙකේම ওই ක්‍රියාකලාපේ. ඊළඟට මම ඔබතුමාගේ අවධානය යොමු කරනවා 421 සහ 422 වෙනි පිටු වලට. මෙන්න බලන්න ඒවා කියලා තියෙන දේ. පැමිණිලි කඩුවන්ගෙන් ප්‍රකාශ ලබා ගන්න අවස්ථාවේදී මේ බැසිල් ඇමතිතුමාලා සම්බන්ධයෙන් කටයුතු කරපු හැටි හොර පොලිසිය. පැමිණිලි කඩුවෙන් ප්‍රකාශ ලබා ගන්න අවස්ථාවේදී පොලිස්සරයන් සජිත් රත්නායක සහ උපපොලිස් පරීක්ෂක එස්.ඒ.එස්. ගුණවර්ධන යන නිලධාරීන් පැමිණිලි කඩුව තර්ජනය කරමින් පොලිස් නිලධාරීන් ප්‍රකාශ කරන අන්දමට කටඋත්තර ලබා දෙන ලෙසට එසේ නොකළොත් පොලිසිය කියන ආකාරයට කටඋත්තර නොදුන්නොත් විශ්‍රාම වැටුප් පවා නොමැතිව ගෙදර යාමට සිදුවන බවටත් පවසා බලපෑම් කරමින් පොලිස් නිලධාරීන් සඳහන් කරන කටයුතු ආර්ථික සංවර්ධන ඇමති ලෙස කටයුතු කර කළ බැසිල් රාජපක්ෂ මහතාගේ නියෝග මත පැමිණිලිකරු විසින් සිදු කළ බවට ප්‍රකාශ කරන ලෙසට තර්ජනාත්මක ලෙස බලපෑම් සිදු කර ඇත. නරක නෑ. බලට ගෙදර යන්න ඕන නම් කියපම් බැසිල් තමයි මේ නියෝග දුන්නේ කියලා. බෑ කිව්වහම් පළයන් ඇතුළට. ඔන්න යහපාලනේ. මහසෝන් පාලනේ ගෙනිහිල්ලා යහපාලනේ කියලා බෝඩ් ලෑල්ලක් ගහගෙන ගෙනිච්ච මහසෝන් පාලනේ. දැන් ගරු කතානායකතුමනි ඊළඟට ඒ පිටේම තියෙනවා මෙන්න මෙහෙම. දිවිල ඔය චෝදනා ටික දාලා මේ යන කරුණු තුන සම්බන්ධයෙන් අප්‍රේල් 22 දින රාත්‍රි 10ට පමණ පැමිණිලිකරු ඇතුළු 30 දෙනා කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයේ ඉදිරිපත් කළ ඇති අතර ඒ වෙලාව වන විටත් කඩුවෙල මහේස්ත්‍රාත්වරයා අධිකරණ නිලකාම්බරයේ තමන්ගේ කටයුතු සඳහා සූදානම්ව සිට ඇත. නරක නෑ. රෑ 10ට ගෙනියනවා බැසිල්ලා වල්ලලා කඩුවෙල උසාවිය. රෑ 10ටත් නඩුකාරතුමා ඉන්නවා එනකම්. කවුද මේ? රංජන් රාමනායකගේ හඬපටිවල රූපරාමෝල එලිවෙච්ච නඩුකාරතුමා. දැන් වැඩ තහනම් වෙලා ඉන්න නඩුකාරතුමා. එහෙම එහෙම ඉඳලා මේ අමිත කිත්සිරි රණවක මහත්තයා දින 59ක් රක්ෂණ භාරයේ තියාගෙන හිටියයි කියලා මේක සඳහන් කරලා තියෙනවා. මෙන්න මේ කරුණ තියෙනවා ගරු කතානායකතුමනි 423 වෙනි පිටේ. මේක ඉතාම වැදගත්. ඉදිරිපත් වූ කරුණු අනුව මෙම පෙත්සම් කරු ඍජු මූල්‍යමය ප්‍රතිලාභයක් ලබාගෙන ඇති බවට කරුණු අනාවරණය වී නොමැති බවටද දන්වා සිටී. මෙන්න මෙතනදී මම ඔබතුමාට කාරණාවක් කියන්න ඕනේ. බැසිල් රාජපක්ෂ මහත්තය ඇතුළු මේ 4 දෙනා ගෙනිච්චාම කඩුවෙල උසාවියට. දැන් හොඳට අහගන්න, මේ කියපු දේ මේ කොමිසමෙත් කියලා තියෙන්නේ මූල්‍ය ප්‍රතිලාභයක් ලබලා නැහැ. මූල්‍ය ප්‍රතිලාභයක් ලබ නැහැ කියන්නේ සුද්ධ සිංහලෙන් කියනවා නම් සල්ලි ගහලා නැහැ. ඕකයි ඔය කියන්නේ. ඕක මේ කොමිසමට එන්නේ ඉස්සෙල්ලා මම ගියා බැසිල් ඇමතිතුමා වෙනුවෙන් අප ඉල්ලන්න කඩුවෙලට. ගිහිල්ලා අර විනිශ්චයකාරතුමා ඉදිරියේ මම දීර්ඝ ඇප්ලිකේෂන් එකක් කරා. මම හිතන එදා ගරු අගමැතිතුමත් හිටියා මේ උසාවියේ. දීර්ඝ පැයක විතර ඇප්ලිකේෂන් එකක් නීති පොත් දිග ඇර ඇර මං කළා. මං හිටියේ බැසිල් රාජපක්ෂ මහත්තය වෙනුවෙන්, අනිත් අය වෙනුවෙන් තව තව නීතිඥවරු හිටියා. මං මගේ කතාව ඉවර වෙනකොටම නැකිට්ටා රජේ වෙනුවෙන් පෙනී හිටපු ජ්‍යෙෂ්ඨ රජේ නීතිඥ තුසිත් මුදලගේ මහත්තයා. මෙන්න මේ නම වැදගත්. හොඳට මතක තියාගන්න. අද නියෝජ්‍ය සොලිසිටර් ජෙනරල් අපි මේ කතා කරන මොහොතේ ගරු කතානායකතුමනි, එතුමා බරපතල ලෙස රෝගාතුරව මට ආරංචි හැටියට සිහි නැතිව ඇඳේ සිහිසුන්ම ඉන්නවා දැන් මාස ගාණක් කියලා ආරංචි. ඒ ගැන මං ඉතාම කනගාටු වෙනවා. එතුමාට පුළුවන් ඉක්මමින් වහා සුවය ලැබේවා කියලා මා ප්‍රාර්ථනා කරනවා. දැන් මේ මම කතා කරලා අප ඉල්ලලා වාඩි වෙනකොටම නැකිට්ටා ඒ තුසිත් මුදලිගේ. නැකිටලා අපේ ආදරයට නෙමෙයි මේක කිව්වේ, කියවුනා කටෙන්. කටබොරු කිව්වා දිවබොරු කියන්නේ නැහැ කියලා කතාවක් තියෙනවනේ. කියවුනා එයාගේ කටෙන් මෙන්න මේවයි පාවිච්චි කරපු වචන. මම පිළිගන්නවා ස්වාමීනි, පළවෙනි විත්තිකරුවෝ, ඒ කියන්නේ බැසිල් රාජපක්ෂ මහතා හෝ අනිත් එකම විත්තිකරුවෙක්වත් කිසිම මූල්‍ය ප්‍රතිලාභයක් ලැබුව බවට ඍජු සාක්ෂියක් නැහැ කියලා කිව්වා. මන් නැකිට එකපාරට. මන් නැකිටලා කිව්වා, මොකද මන් දන්නවනේ දැන් මෙතන ඉන්නවනේ මාධ්‍ය. මේක වැටෙන්න එපයි හැන්දෑවට මාධ්‍ය ටීවී වල. එම නිසා මං ඒක සුද්ධ සිංහලට හරවලා කිව්වා, මොකද දැන් ඔය ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥවරයා කිව්වේ, මොකද දැන් ඔය කිව්වේ බැසිල් රාජපක්ෂ මහතා හෝ අනිත් විත්තිකාරයෝ තුන් දෙනා සත පහක්වත් ගහලා නැහැ කියලා. ඕකයි කිව්වේ කියලා මං ඒක සුද්ධ සිංහලට හැරෙව්වා. උසාවිය භූමිය ඇතුලේ ඒක පහුවෙන්ද පත්තරවල වැටුණා කියලා මං කිව්වා. ඒ පත්තරවල වැටෙන්න තමයි මං එහෙම කිව්වේ. ඊට පස්සේ මං කිව්වා, දැන් මේ දාලා තියෙන චෝදනා දෙක මොකද්ද? සාපරාදී පරිහරණය සහ සාපරාදී විශ්වාස කඩකිරීම. මෙතන ඉන්න නීතිඥ මහත්තුරු සහ නීතියේ ABC දන්න ඕනම කෙනෙක් දන්නවා ඒ චෝදනා දෙකට ඕන කරන ප්‍රධාන මංගේ තමයි සල්ලි ගහලා තියෙන්නේ, මූල්‍ය ප්‍රතිලාභයක් ලැබලා තියෙන්නේ. නැත්තම් ඒ චෝදනා ගෙනියන්න බෑ. ඉතින් මං ඕක කියලා කිව්වා. දැන් පැහැදිලිව රජයෙන්ම කිව්වා සල්ලි ගහලා නැහැ කියලා. මේ චෝදනා දෙකට සල්ලි ගහන්න ඕනේ, එම නිසා දැන් ඇපයක් දෙන්න කියලා. මං ඇපයක් දෙන්න කියලා කියද්දිත් ගරු කතානායකතුමනි, අර රංජන් රාමනායකගේ හඬපටිවල රූපරාමුල හිටපු ගරු විනිශ්චකාරතුමා මම ඇප ඉල්ලද්දිත් මෙහෙම නෑ 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 කිය කිය නෝනෝ කිය කිය ඔහොම කරලා ත්‍රිමාන් කියලා ලිව්වා. එහෙමයි එදා කටයුතු කරේ. මං ඒකයි මේකට කිව්වේ මහසෝන් පාලනයක් කියලා. දැන් මෙන්න මේ බලන්න ගරු කතානායකතුමනි, මේ වාර්තාවෙන්ම කියෝන එක හොඳයි. ඔබතුමාගේ අවධානය යොමු කරනවා 425 වෙනි පිටට. ඒකේ තියෙනවා පැමිණිලිකරුට එරෙහිව මූල්‍ය අපරාධ විමර්ශන ඒකකයට පැමිණිලි කර ඇත්තේ. දැන් පොඩ්ඩක් කියන්න ඕනේ අර තුසිත් මුදලිගේ කියන මහත්තයාගේ ක්‍රියාකලාපය. මේ ක්‍රියාකලාපය මේ ජෙනීවා වාර්තාව ලියපු නෝනා නින්දෙන් හිටපු හින්දා පෙනිලා නැහැ. ලංකා ඉතිහාසයේ පළවෙනි සැරේට තමයි ගරු කතානායකතුමනි නීතිපති දෙපාර්තමේන්තුවෙන් කෙනෙක් අර්ලියාගහ මන්දිරයට හැන්දෑවට රිංගුවේ. රිංගවලා අර්ලියාගහ මන්දිරයට රිංගෙව්වා. ඒ කියන්නේ ඒකෙන් මෙහෙවන අර දූෂණ විරෝධන කමිටුව කියන එකේ ඒවා මතක ඇති මේකේ හිටපු ඔය අපේ අනිත් වාමාංශික සහෝදරුන්ටත් මම නම් කියන්නේ නැහැ, ඒගොල්ලන්ට ටිකක් අමාරු වෙන හින්දා. මතක ඇති තුසිත් මුදලිගේ එතෙන්ට එනවා. හිටපු ගරු අගමැතිතුමා ඒක TV එකත් කිව්වා. එතෙන්ට ආවේ තුසිත් මුදලිගේ. එහෙම ඒ ආකාරයට නීතිපති දෙපාර්තමේන්තුවේ කෙනෙකුත් එතෙන්ට ගෙනල්ලා තමයි තීරණය කළේ කාවද අත්අඩංගුවට ගන්න කියලා. තීරණය කරලා එහෙම කටයුතු කරලා අන්තිමට පැමිණිල්ල මෙහෙවන්නේ කවුද? නඩු කීපයකම පැමිණිල්ල මෙහෙව්වේ ඔය සිහි නැති වෙන්න අසනීප වෙනකන් තුසිත් මුදලිගේමයි. මේවා සාධාරණද? ඉතින් ගරු කතානායකතුමනි, ඔබතුමාගේ අවධානය මම දැන් යොමු කරනවා ඊළඟට 425 වෙනි පිටුවට. මේ කමිෂන් සභා වාර්තාවේ මේ එක වෙලුමකින් මේ මම කියවන්නේ. ඉතුරු තුන ගෙනාව නම් මෙතන මට මාස දෙකක් විතර දෙන්න වෙයි කාලෙ මේක කතා කරන්න. පැමිණිලිකරුට එරෙහිව මූල්‍ය අපරාධ විමර්ශන ඒකකයට පැමිණිලි කර ඇත්තේ ඉහත විස්තර කරන ලද දූෂණ මර්ධන කමිටු ලේකම් කාර්යාලය විසිනි. ඒ සඳහා සකසාගත් පොලිස් ඒකකය, එම පොලිස් ඒකකයේද නීත්‍යානුකූලව පිහිටු පොලිස් ඒකකයක් නොවන බැවින් පැමිණිලිකරු ඇතුළු තිදෙනාට එරෙහිව සිදු කරනු ලබන පරීක්ෂණ නීත්‍යානුකූල පරීක්ෂණයක් නොවේ. ඔන්න කියලා තියෙනවා කටපුරා. බැසිල් රාජපක්ෂ මහත්තයාටත් අනිත් අයටත් විරුද්ධව කරපු පරීක්ෂණ නිත්‍යානුකූල පරීක්ෂණ නොවේ. නීති විරෝධී පරීක්ෂණ. ඊළඟට ගරු කථානායකතුමනි, ඔබතුමාගේ අවධානය මම දැන් යොමු කරනවා 430 වෙනි වගන්ත පිටුවට. හොඳ හොඳ කෑලි තියෙනවා මේකේ. බඩ පිරෙන්න කියලා තියෙනවා. මේන් පැහැදිලි වන්නේ, අනුකමිටුවෙන් පැහැදිලි වන්නේ,
ඔබතුමායි ගරු මන්ත්‍රීතුමා, ඔබතුමායි කාලය අවසාන වේගෙන යන්නේ.
මට තව ටිකක් වැඩිපුර කාලය දෙන්න පුළුවන් නම් අපේ ගරු ජොන්ස්ටන් මැතිතුමාත් හිටියනම් මට කාලය ටිකක් හදලා දෙනවා. මට මේ
මගේ වෙලාව එන්දෙන
තැන්කූ ගරු ඇමතිතුමනි, තාරක ඇමතිතුමනි ස්තුතියි. ගරු කථානායකතුමනි, මම මට මේ පිටු ගණනාවකට අවධානය යොමු කරන්න තියෙනවා. ඒකේ ප්‍රධානම කාරණාවලට ඔබතුමාගේ අවධානය යොමු කරනවා. 431 වෙනි පිටුවට කිසිදු නෛතික පදනමක් නැති දූෂණ මර්ධන කමිටුව නැමැති කැබිනට් අනුකමිටුවක් විසින් අනුකමිටුවක් ලෙසට අර්ථ ගන්වා පොලිස් ප්‍රතිවරයා විසින් ඉහත කී ගැසට් නිවේදනය නිකුත් කිරීම මගින් බරපතල අන්දමින් මහ ජනතාව නොමග යවා ඇත. ඔන්න කටයුතු කළ තියෙන ආකාරය. ඊළඟට ගරු කථානායකතුමනි, මම අවධානය යොමු කරනවා ගෞරවයෙන් 436 වෙනි පිටුවට. බැසිල් රාජපක්ෂ මහත්තයා පිටින් චෝදනා දාන්නේ කියලා කියපු අවස්ථාව මේ. මෙන්න මෙහෙමයි එකේ තියෙන්නේ. පැමිණිලිකරුගෙන් ප්‍රකාශ ලබා ගන්න අවස්ථාවේ පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන ඒකකයේ පොලිස් නිලධාරීන් වූ මෙන්න නිලධාරීන් ටික. පොලිස් පරීක්ෂක සජිත් රත්නායක, පොලිස් සැරයන් SS SAS ගුණවර්ධන, පොලිස් කොස්තාපල් ජානක, 4 සහකාර පොලිස් අධිකාරී සේරසිංහ ඇතුළු පිරිසක් පැමිණිලිකරුට බලපෑම් සිදු කරමින් මෙම ගෙවීම් බැසිල් රාජපක්ෂ මහතාගේ බලපෑම් මත සිදු කරන ලද ගෙවීම් ලෙසට කට උත්තර මගින් ප්‍රකාශ කරන ලෙසට බලපෑම් කර ඇත. මූල්‍ය අපරාධ විමර්ශන කොට්ටාසේ උත්සාහ දරා ඇත්තේ බැසිල් රාජපක්ෂ මහතා මේ සඳහා වගකිව යුතු පුද්ගලයා ලෙසට දඬුවම් පැමිණවීම තුළින් දේශපාලන පරිගැණීම් සිදු කිරීමට අවශ්‍ය ආධාර සහ අනුබලය ලබා දීමයි. නරක නෑකරු කථානායකතුමනි, කටයුතු කළා තියෙන ආකාරය හොර පොලිසියයි ඒ ආයතන ටික. දැන් ඔබතුමාගේ අවධානය මම යොමු කරනවා 438 වෙනි පිටුවට, සෝරි 438. මම මේ පිටු පන්න කියවන්නේ, මේක කියවන්න ගියොත් ඔව් එතනත් කියලා තියෙනවා ගරු කථානායකතුමනි, ඇපයිල්ලුවම මෙන්න මේක වැදගත්. මෙම චෝදනාව සම්බන්ධයෙන් පැමිණිලිකරු කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී ඔන්නෝග තමයි මම කියපු අවස්ථාව, මම ගිය අවස්ථාව. පැමිණිලිකරු ඇප මත මුදා හැරීමේ ඇප අයදුම ප්‍රතික්ෂේප කර ඇත. මං කිව්වේ ඒක ප්‍රතික්ෂේප කර වැටි ඔළුව වනවන. ඒ අනුව මහාධිකරණයට ඉදිරිපත් කළ ඇප නියෝගය පිළිබඳව ප්‍රතිශෝධන අයදුම්පත් පරීක්ෂණයේදී රජයේ අධිනීතිඥවරයා පැමිණිලිකරු ඇප මත මුදා හැරීමට විරෝධය පළ කර නොමැති අතර ඔහු අධිකරණයට කරුණු දක්වා ඇත්තේ එම අන්න උස මහාධිකරණයට ගිය වෙලාවෙත් පැමිණිල්ලෙන් කියලා තියෙන්නේ පැමිණිලිකරුට මූල්‍ය ප්‍රතිලාභයක් ලැබී නොමැති බවයි. එතකොට සල්ලි ගහලා නැති බව පැහැදිලිව පෙනිපෙනි බැසිල් ඇමතිතුමත් අනිත් අයවත් ගෙනහිල්ලා දිගින් දිගටම රක්ෂණ භාරයට පත් කළේ. ඊළඟට ගරු කථානායකතුමනි, 448 වෙනි පිටට ඔබතුමාගේ අවධානය යොමු කරනවා. ජනවාරි මාස 8 වෙනි දින පත් වූ නව රජයේ නියෝජ්‍ය අමාත්‍යවරයෙකු රංජන් රාමනායක මහතා ඔන්න නමම කියලා තියෙනවා. රංජන් රාමනායක මහතා සහ කඩුවෙල මහේස්ත්‍රාත් ධම්මික හේමපාල අතර සිදු වූ දුරකථන සංවාදයේ පටිගත කළ කොටසක් කොමිෂන් සභාව ඉදිරියේ වාදනය කිරීමෙන් පසුව පෑ 23 වශයෙන් සලකුණු කර ඉදිරිපත් කරන ලදී. ඔන්න ගරු කථානායකතුමනි, මුළු රටම දැකපු රූපරාමුව මේ කොමිසමෙත් ගහලා පෙන්නුවා. ඒ අනුව රාජ්‍ය නියෝජ්‍ය අමාත්‍යවරයා සහ ධම්මික හේමපාල මහේස්ත්‍රාත්වරයා අතර ඉතා කිට්ටු සම්බන්ධතාවයක් තිබී ඇති බව පෙනී යයි. ඔන්න යහපාලනයේ උච්චම අවස්ථාවය. දැන් මේවා ගරු කථානායකතුමනි, ශ්‍රී ලංකාවට දොස් කියපු බැස්ලෙනෝන හීනෙන්ද මේක ලිව්වේ? මේවා නෙමෙයිද ලියන්න ඕනේ? අමාත්‍යවරු නඩුකාරවරු එක්ක යාළු වෙලා මිනිස්සු රිමාන්ඩ් කරපු ආකාරය. අර මේ ජෙනීවා වාර්තාවේ කඳුළු සල්ලා තියෙනවා ශානි අබේසේකර වෙනුවෙන්. මොකද්ද ශානි අබේසේකරයි රංජන් රාමනායකයි අතර ඇති වෙන කතාවේ සංවාදයේ මුළු රටම ඇහුවා. මොකද්ද කියන්නේ? මටත් ඕනේ දුමින්ද සිල්වා තුලට අරින්න, ඔයාටත් ඕනේ දුමින්ද සිල්වා තුලට අරින්න. දැන් වැඩි කතා කරන්න එපා. දැන් තුන් දෙනාගෙන් දෙන්නේ හරි. අන්තිමට තීන්දුව ආවේ කොහොමද? ප්‍රධාන ගරු විනිශ්චයකාරතුමා නිදොස් කොට නිදහස් කරා, දෙන්නේ වැරදිකරු කියලා තීරණය කළා. එහෙමයි එදා කටයුතු කළේ. ඒ ආකාරයට කටයුතු ගන්නකොට කෙලින්ම පවතින නඩුවකට ඇඟිලි ගහනකොට ඒවා පෙනිලා නැහැ. හැබැයි කොවිඩ් හැදිලා ඉස්පිරිතාලේ ඉන්නවා කියලා ශානි අබේසේකර අනේ අඬනවා බැච්ලෙ නෝන. ඊළඟට ගරු කථානායකතුමනි, තව මේකෙන් ගා කියවන්න තියෙන නමුත් කාලෙ මදි හින්දා මම කෙලින්ම එන්නම් ඉතුරු කාරණාවලට. බැසිල් රාජපක්ෂ මහත්මයා අත්අඩංගුවට අරගෙන ඊට පස්සේ නාමල් රාජපක්ෂ දරුවා අත්අඩංගුවට ගත්තා. දෙපාරක් නාමල් රිමාන්ඩ් කරා. අදත් එතුමාට නඩු තියෙනවා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණේ, කොටුව මහේස්ත්‍රාත් අධිකරණේ, කොළඹ මහාධිකරණේ රිමාන්ඩ් කළා. හොඳයි, අපි හිතමු නාමල් රිමාන්ඩ් කරේ නාමල් දේශපාලනය කෙරුවා කියලා. යෝෂිත මොකද්ද කරපු වැරද්ද? මොකද යෝෂිත කරපු දේශපාලන? යෝෂිත හිටියේ නාවික හමුදාවේ රට වෙනුවෙන් සේවය කළා. යෝෂිතත් ගීලා රිමාන්ඩ් කළා. මෙන්න බලන්න ගරු කථානායකතුමනි, ඒ පිළිබඳව කියලා තියෙන ආකාරය මට ඒ ටික කියවන්න ඉඩ දෙන්න. මේ කොමිසමේ පැහැදිලිව කියලා තියෙනවා 573 වෙනි පිටට. දැන් මම මේ අවධානය යොමු කරන්නේ යෝෂිතට කරපු දේ ගැන. මෙම නඩුවේ ඉදිරිපත් වී ඇති සාක්ෂි පරීක්ෂා කරන ලෙස පරීක්ෂාකාරී ලෙස විශ්ලේෂණය කිරීමෙන් අනතුරුව පැමිණිලිකාර යෝෂිත කනිෂ්ක රාජපක්ෂ යම් වරදකට හසු කරලීම සඳහා අසත්‍ය සාක්ෂි නිර්මාණය කරමින් ඔහු රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කටයුතු කිරීමටත් එයට ආධාර අනුබල දීමටත් ඉහත නම් සඳහන් පුද්ගලයන් ක්‍රියාකර ඇති බවට ප්‍රබල සාක්ෂි මගින් ඔප්පු කර ඇති බවට කොමිෂන් සභාව ඒකමතිකව තීරණය කර ඇත. බොරු සාක්ෂි හදලා යෝෂිත රිමාන්ඩ් කරන්න කටයුතු කළා තියෙනවා.
තුෂාරින්න මන්ත්‍රී,
මේ ගරු කථානායකතුමනි, දැන් අපේ මේ කතා කරන මන්ත්‍රීතුමා නීතිඥෙක්. එතුමා තමයි ඔය කියන නඩු විශාල ප්‍රමාණයකට ඉදිරිපත් වුණේ. හැබැයි සිංහතරා රිමාන්ඩ්
එතන රීති ප්‍රශ්නයක් නෑ. ඉඳගන්න ඔබතුමා කතා කරගන්න.
හරියට
ගරු මන්ත්‍රීතුමා කරුණා කරලා පොඩ්ඩක් අහගෙන ඉන්නකෝ මේ කියලා තියෙන දේවල්. දැන් ගරු කථානායකතුමනි, ඒ 573 වෙනි පිටුවේ මෙසේ බොරු සාක්කි හැදීමට කටයුතු කළා තියෙන තුන් දෙනා හැටියට සඳහන් කළ තියෙන තුන් දෙනා කවුද කියලා වැදගත් බලන්න. එක රවි විද්‍යාලංකාර, ඒ තමයි හොර පොලිසියේ හිටපු ලොක්කා. දෙක මහේස්ත්‍රාත් ධම්මික හේමපාල, රංජන් රාමනායකගේ යාළුවා. තුන ආනන්ද විජේපාල, ඒ අර අග්‍රාමාත්‍ය කොමිටියක හිටපු එක්කෙනෙක්. දැන් ගරු කථානායකතුමනි, ලැජ්ජ නැතිකම මහමුදලිකමටත් ලොකුයි කියලා කියනවනේ මේ රවි විද්‍යාලංකාර මහත්තයා.
අවසානයි,
මට දැනගන්න ලැබුණා අර දින 52ට
ගරු මන්ත්‍රීතුමා ඔබතුමාට අතිරේක ලබා දුන්න විනාඩි 10ත් අවසානයි.
අවසන් මට කවුරු හරි මන්ත්‍රීවරයෙක් ඉන්නවද තව විනාඩි කීපයක් ලබා ගන්න? ගරු කථානායකතුමනි, කාල වේලාව අවසන් නිසා මම ඉක්මනට මේක අවසන් කරන්නම්. මට මොහොතක් දෙන්න. බොහොම අමාරුයි විපක්ෂයට මේවා කියනකොට කරපු කැත වැඩ ටික පෙන්නකොට අපි දිගින් දිගටම කරපු ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියා පෙන්නකොට බොහොම අමාරු ඇති. හැම දෙනාටම මේ ගෙනිච්ච හැම දෙනාටම කියලා තියෙන්නේ කියන්න එක්ක මේ බැසිල් මේ නියෝගෙ දුන්නා කියලා, නැත්තම් නාමල් නියෝගෙ දුන්නා කියන්න, නැත්තම් ගෝඨාභය මහත්මයා මේ නියෝගෙ දුන්නා කියන්න, එතකොට එළියට දාන්නම් කියලා බෑ කිව්වාම රිමාන්ඩ් බාරයට පත් කළා. මට කාල වේලා පිළිබඳ ප්‍රශ්නයක් තියෙන ඉඳන් ගරු කථානායකතුමනි මම මේක අවසන් කරනවා. මේක කියන්න ඕනේ. නැවත මං හිතන්නේ, මං ප්‍රාර්ථනා කරනවා මේ රටේ ඉතිහාසෙට මෙවැනි දුෂ්ට අන්දමින් කටයුතු කරන රජයක් නැවත බිහින් නොවේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඔය පහුගිය රජේ අත්නොමතික ප්‍රජාතන්ත්‍රවාදී විරෝධී, ප්‍රජාතන්ත්‍ර විරෝධී කාලකන්ණි ක්‍රියාකලාපය ගැන කල්පනා කරන නැවත මෙවැනි යුගයක්, හොනරබල්
සරත්
යුගයක්.